අද අපිට දහම් ගැටලු කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේක දහම් ගුණ විස්තර කරලා දීමක් සහිතව තවත් ඉල්ලීමක් තවත් ප්‍රශ්නයක් ඒවා තියෙනවා. මේ සෙනසුරු ග්‍රහයේද සෙනසුරු කියන්නේ ග්‍රහයේද? එසේනම් සෙනසුරු අපලේදී සෙනසුරු දෙවියන් වශයෙන්ගෙන බුද පූජා පවත්වන්නේ ඇයි කියලා ප්‍රශ්නයක්. ඒක කෙටියෙන් පිළිතුරක් දෙන්නේ අපි ඒක ඉස්සර දීලා ඉන්නේ. දැන් සෙනසුරු විතරක් නෙමෙයි. සවිචන්ද කුජබුද ගුරුසුක්‍ර හානි රාහු කේතු කියන මේ ඔක්කොම ග්‍රහයන් හැටියට සලකනවා. රාහු කේතු කියන දෙන්න සලකනවා ලෝක සම්මතයේ ග්‍රහයන් හැටියට, නොපෙනෙන ග්‍රහයන් හැටියට. ඡායා ග්‍රහයන් ආදි වශයෙන් හඳුන්වනවා. ඉතින් ඡායා ග්‍රහයන් කියලා කියන්නේ දැන් ඉන්න කට්ටිය. ඒගොල්ලෝ නොපෙනෙන ග්‍රහයෝ කියන්නේ දැන් අපිට කුලක පේන්නේ නැහැ. කිරණ පේන්නේ නැහැ. නමුත් දැන් නොපෙනෙන ගහය කිරණ වලින් හැදෙන්න පුළුවන්. කිරණ බෝලයක් එහෙම තිබුණොත් අපිට පේන්නේ නැහැ නේ. කාන්දම් බෝලයක් තිබුණොත් ඒක අපිට පේන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ කිරණ ගහය කියලා කියන්නේ එදන්න නොපෙනෙන ගහය කියන්නේ අන්නේ කිරණ වලින් හටගත් ගහය. අතුරෙන් හිරේ ඡායාව, හඳේ ඡායාව, පොළොවේ ඡායාව ඔය ආදි වශයෙන් එක එක අත්හ කියනවා. ඒවා පස්සේ හදාගත්ත කතා මිසක් ඒක යථාර්ථය නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ වගේ යම් යම් ක්‍රම තියෙනවා. ඒවා කිරණ පිහිටන ක්‍රම. මේ සූර්යාගේ නමුත් ඒ ඡායාව වැටෙනකොට ඒ ඡායාව වැටෙන ප්‍රදේශයේ ඒ කිරණ ධාරාවෙන් සම්පූර්ණ වෙලා තිබුණාම ඒක කිරණ බෝලයක් වගේ නෑ, කිරණ ග්‍රහයක් වෙනවා එයා. ඒක ග්‍රහයෝ කියන්නේ. ග්‍රහ වස්තු වෙනයි, ග්‍රහ දේවතාවෝ වෙනයි. ඔක තේරුම් ගන්න ඕනේ. නෑ සූර්යා වෙනයි, සූර්ය මණ්ඩලය වෙනයි. චන්ද්‍රයා වෙනයි, චන්ද්‍ර මණ්ඩලය වෙනයි. කුජ ග්‍රහයා වෙනයි, කුජ මණ්ඩලය වෙනයි. බුද ග්‍රහය වෙනයි, බුද මණ්ඩලය වෙනයි. අපි අහසේ උඩ බලනකොට අපිට පේනවා තාරකා. දැන් අපි කියනවා අන්න ඉර පායනවා, අන්න හඳ පායනවා, අන්න කුජ ග්‍රහය මේ වෙලාවට පායලා තියෙනවා පේනවා, බුද ග්‍රහය මේ වෙලාවට පේනවා, ඉතින් තාරකාව පේනවා කියලා අපි කියනවා. ඔය අපිට පේන්නේ ග්‍රහය නෙමෙයි, ග්‍රහ මණ්ඩල. ග්‍රහයයි ග්‍රහ මණ්ඩලයයි තෝරා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ග්‍රහය 60ක්ම කෝටි ගානක් ඈත තියෙන වස්තුවක්. ඒ වස්තුවේ ඉඳලා වදින ආලෝක කිරණ මොනවා හරි එකකින් විහිදෙන කිරණ ඇදිලා අපේ මේ 60ක්ම 10ක් විතර උඩ තියෙන ඕසෝන් විස්තරය කියලා අද කියන වේරම්භ වාතය කියන වායු පටලයට වදිනවා. ඔන්නේ පටල වායු පටලයට වදිනකොට වායු පටලයේ ඒ කිරණ ස්පර්ශ වීම නිසා ඇති වෙනවා යම්කිසි සංයෝගයක්. ඒ සංයෝගයේ ආලෝක කිරණ වශයෙන් අපිට වැටෙනකොට අපිට ග්‍රහයක හැටියට ඒකයි පේන්නේ. ඒ පේන්නේ ග්‍රහය නෙමෙයි, ග්‍රහයාගේ ග්‍රහ මණ්ඩලයේ. දැන් ටෝච් එකක් අරගෙන අපි ටෝච් එක එළිය කරලා හිටා යම් කිසි දෙයකට එල්ල කරපුවා. ටෝච් එකේ බල්බ් එකපත් වෙනවා ටෝච් එක ඇතුලේ. ඒකෙන් විහිදෙන ආලෝක කිරණ ගිහිලා යමක වැදුනහම ඒක පරාවර්තනය වෙලා එනවා විශාල පුල්ලියක් වශයෙන්. ආලෝක පුල්ලියක් වශයෙන්. එන ආලෝක පුල්ලිය මණ්ඩලේන අර බල්බ් එකේ ග්‍රහය. දැන් ඔය උපමාවකින් තේරුම් ගන්න ඕනේ. දැල්වෙන බල්බ් එක ග්‍රහය නම් විහිදිලා වදින ආලෝක පුල්ලිය ග්‍රහ මණ්ඩලේ. මෙන්න මේ වගේ සූර්යා ග්‍රහය නම් ඒකෙන් විහිදෙන කිරණ වලින් ඔය 60ක්ම 10ක් විතර උඩ ආකාශයේ තියෙන වායු ගෝලයේ ආලෝක වෙනකොට අන්නේ ආලෝක කුල්ලිය තමයි අපි උඩ බලපුවාම අපිට පේන්නේ. නමු හිතා ඉන්නේ අපිට ග්‍රහය පේනවා කියලා. ඒක ග්‍රහයකවත් අපිට පේන්නේ නැහැ. 60ක්ම 10ක් විතර උඩ තියෙන ඔය ග්‍රහ මණ්ඩලය තමයි අපි ඉර කියන්නේ, හඳ කියන්නේ. ඒ 60ක්ම ලක්ෂ කෝටි ගානක් ඈත තියෙන හඳවත් ඉරවත් නෙමෙයි අපිට ඔය පේන්නේ. ඒකෙන් විහිදෙන කිරණ මණ්ඩල. උඩ බලපුවහම අපි දකින්නේ ඔන්න ඔය ටික. ඔන්න ඒ කිරණ මණ්ඩලයක් තියෙනා නම් ඔය කිරණ මණ්ඩලයේ තමයි මේ වායු ගෝලයට අයිති වෙන කොටස. ඔන්න ඒ කිරණ මණ්ඩලයේ තමයි ඒ ඒ ග්‍රහ දේවතාවෝ ඉන්නවා කියන්නේ මණ්ඩලයේ. ඒගොල්ලන්ගේ විමන් තියෙන මේ මණ්ඩලය තුල. දැන් සෙනසුරු ග්‍රහය වෙනයි, සෙනසුරු ග්‍රහ මණ්ඩලය වෙනයි. දැන් අපි උඩ බලපුවහම ඔන්න සෙනසුරු ග්‍රහය පායලා ගියා ඉතින් අපි කියනවා. ඒ සෙනසුරු ග්‍රහ මණ්ඩලය අපිට පේනවා මිස සෙනසුරු ග්‍රහය අපිට පේන්නේ නැහැ. ඔව්. ඒ හැඩතලයේ වැටෙන දැන් ටෝච් එකේ ටෝච් එකේ අල්ලපු හැඩතලයේ නේද වදින්න ගිහිලා ඉතින් වදින්න දැන්. ටෝච් එකෙන් වෙන් කර යවපු එළිය 4x විදිහේ යංගෙහි කාටයකින් නෑ යවුවේ. ඒ එළිය වදින්න 4x. රවුමට තියෙන කාටයකින් නෑ යවුවේ ඒක වදින්න රවුම්. ඒ කිරණ ධාරාව ගියේ කොයි විදිහටද? ගිහින් පිහිටනවා යමක වැදිලා හිටන් ඒ ඡායාව පෙන්වන්නේ ඒ ආකාරයෙන්. දැන් ගහ වස්තුවක් වශයෙන් වටකුරු ගෝලාකාර ගහ වස්තුවකින් විහිදෙන කිරණක් තියෙනවනේ. ඒ කිරණ ඒ ආකාරයෙන් තමයි ලම්බක රේඛා දිගේ ඉන්නේ. ඇවිදලා ඒක වායු ගෝලයට වදිනකොට ඒක තමයි පසුතලය. ඒ වායු පසුතලයට වදිනකොට මේ ඒ ග්‍රහයාගේ ආකාරය ඡායාව තමයි ඒක පේන්නේ. ඉතින් අන්නේ ඡායාව කියන්නේ ග්‍රහයන්නේ. මේ උඩ බලනකොට පේන ඉර ද්‍රව්‍ය වස්තු වලින් හටගත්ත පස වලින් හටගත්ත එහෙම දෙයක් නෙමෙයි. ඔය උඩ බලපුවාම පේන හඳ කියන්නේ අපි හිතාගෙන ඉන්නේ ද්‍රව්‍ය වස්තු මේ දූවිලි වලින් හටගත්ත ඒක නෙමෙයි අපිට පේන්නේ. ඔය පේන්නේ ආලෝකේ. මේ ආලෝකේ පේනවා මිසක් ඕක එින් එහාට පේන්නේ නැහැ. දැන්ට අවුරුදු ගණනක ඉස්සර 1980 ගණන් වල 89 90 කාලේ එතරම් මහත්යෙක් මගෙන් ওই ප්‍රශ්නේ අහලා මම ඔකට උත්තරයක් දුන්නා. ඔය පේන්නේ අපිට පේන්නේ ඔය කියන ග්‍රහය නෙමෙයි. අද විද්‍යාඥයෝ මයින්වා ග්‍රහය මෙච්චර උෂ්ණයි කියලා. ඔය මයින් මින්මත් වැරදි. ඔය සූර්යා කියන්නේ ඔය જાතියේ ග්‍රහ වස්තුව කොච්චර සෙන්ටිග්‍රේඩ් අංශක දහස් ගානක ලක්ෂ ගානක තියෙන උෂ්ණත්වය තියෙන එකක් නෙමෙයි. ඔය විද්‍යාඥයෙක්ගේ තියෙන මතයක් නිසා ඔක ඇත්ත නෙමෙයි කියලා මම විග්‍රහයක් කළා. කවදා හරි දැනගන්න හැංගුවේ ඔය උඩර ආකාශ තරණය කරනකොට ඕක ඇත්තද බොරුද කියලා. ඒක මම උදාහරණ ඇතුව යාට විග්‍රහ කරලා දුන්නා. ඒ විස්තර කළා ඉතින් මාස 6කට 7කට පස්සේ එයා නවීන සංගරාවක් ඇමරිකාවෙන් නිකුත් කරපු නවීන සංගරාවක තරයේ තියෙන මං හම්බ වෙනවා. මම ඊට මහන්ලා නැහැ. මම අහන මහත්තයා ඔය කිව්ව කතාව කිව්වේ ඇත්ත වශයෙන්ම මේ යම්කිසි විද්‍යාඥයෙකු කියපු කියමනක් කවදා හරි දැනගෙනද අහලා. මම විද්‍යාඥයෝ දන්නේ නැහැ විද්‍යාඥයෝ කියව කියමන් දන්නේ නැහැ මට වැටෙච්ච එකයි මම කිව්වේ. ඒ වුණාට මේ මෑතම මේ සංගරාව යා ගෙන්නවා ගන්න ඒ රඩිම ගෙන්නා ගන්නවා. මේ මෑතදී ඉතාල මෑතකින් ගත්ත සංගරාව වෙන්නලා තියෙනවා. චන්ද්‍රිකා මාධ්‍යය තුලින් ඉහළට ගිහිලා ආකාශයට ගිහිලා ගත්ත පරිශ්‍රණයකදී පේනවලු. මේ පේන ඉර උලදි නෑ කියලා. අපිට මේ පේන්න තියෙන ඉර මේ වායු ගෝලයේ මිසක් වායු ගෝලයෙන් උඩට මේ පේන ඉර නෑ පේන්න කියලා. නවීන විද්‍යා පරීක්ෂණයකින් හොයලා ඉතින් මේක කියා තියෙනවා කිය. දැන් ඒතර ඊට පස්සේ යමයන් අහන මොකක්ද මේ හිද්දිය? දැන් මේ විද්‍යාඥයෝ කියන්නේ ඒගොල්ලන්ගේ පරීක්ෂණයකින් දත්ත යන්තික. දැන් මම කිව්වේ එහෙම එකකින් නෙමෙයි. එහෙනම් දැන් මේක දැනගන්න ඕනේ මගේ මිසක් විද්‍යාඥයන්ගේ නෙමෙයි කියලා යා මයින් ඇදලා ඇහුවා. ඔය සිද්ධිය මොකද්ද මේ උෂ්ණත්වය හැදෙන්නේ කොහොමද? ඔය ආදිවාසීන් සිද්ධිය. සූර්යාගෙන් විහිදෙන කිරණ ඔය උෂ්ණත්වයක් නෑ. උෂ්ණත්වය ඇති කරන්නේ ඔය අර වේරම්බ වාතය නැහෙන ඔය ඕසෝන් පටලයේට අර සූර්යාගේ කිරණ වදිනකොට. අන්නේ ඕසෝන් පටලය තුළ ඇතිවෙන්නා වූ වාතය සමග කිරණ ඝර්ෂණය වීමෙන් හටගන්නා වූ යම්කිසි ස්ෆෝටනයක් නැත්නම් පිපිරීමක් ඇති වෙලා. ඒකෙන් ඇති කරන්නා වූ ශක්ති විශේෂය උෂ්ණයේ වශයෙන් ක්‍රියාත්මක වෙනවා, ආලෝකයේ වශයෙන් ක්‍රියාත්මක වෙනවා, නානා ආකාර කිරණ වශයෙන් ක්‍රියාත්මක කරලා විහිදෙනවා. ඔන්න ඕකයි අපිට ඔය පේන හරිය. මේ විද්‍යාඥයෝ ගණන් හදන්නේ කොහොමද? මේ වාත ගෝලයේ තිබෙනවා එකතැනක ගින්නක් තියෙනවා. ඒ ගින්නේ තියෙන හැර ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා ඈතට යනකොට අනුපාතිකව. ඔය අනුපාතය අල්ලගෙන ඈතට මෙච්චර අඩි ගානකට මෙච්චර නම් උෂ්ණත්වය තියෙන්නේ මෙච්චර ගින්නක. එතකොට සූර්යාගේ උෂ්ණත්වය මෙහාට මෙච්චර නම් ඔච්චර දුරට කොච්චරද කියනම ඔය විදිහ ගණන්ක් හදලා මින්මක් හදලා තමයි සමීකරණය අපි හදලා තමයි සූර්යා මෙච්චර උෂ්ණයි කියන්නේ. නම සිද්ධ වෙන්නේ ඒක නෙමෙයි. සූර්යාගෙන් එන කිරණ නේරෝකේ වායු මණ්ඩලයට වැදිලා වායුමණ්ඩලයේ ඝර්ෂණය නිසා ඇතිවෙනා හත්වීම නිසා යෝක වෙන්නේ. මම ඔක ඔප්පු කරන්න දෙයක් තියෙනවා. සූර්යාගේ කිරණ පිළිබඳවයි ওই සිද්ධිය පිළිබඳව. විද්‍යාඥයෝ කියන ওই කාරණේ ඇත්ත නම් උඩට යන්නේ යන උෂ්ණය වැඩි වෙනවා මිසක් අඩු වෙන්න පුළුවන්. 60ක්ම 10කට 1 සෙන්ටිග්‍රේඩ් 60ක්ම ගන්නකට 60ක්මකට සෙන්ටිග්‍රේඩ් ගන්නක් අඩු වෙනවා කියලා විද්‍යාඥයෝ කියනවා. එහෙනම් ශිරීපාද කන්දර 60ක්ම 4ක් තියෙනවා. ඉරමුදුන් එච්චරාට පල්ලෙ ඉන්න කෙනාට තියෙන රවලා 60කම 4ක් සූර්යයාට ළඟයිනේ කන්දමුදුන. එන කන්දමුදුන අධික ඊට වඩා හත් වෙන්නේ නැහැ. ඇයි කන්දමුදුන හීතල? උඩට යන්න යන්න එහෙනම් විශාල රස්නයක් එන්න ඕනේ. ඇයි උඩට යන්න යන්න හීතල? පාතරේ එන්නේ රස්නේ මොකද? එන විද්‍යාඥයන්ගේ කියවන හරියද? තරණ ගැලපෙනවද සිද්ධාන්තයේ? එහෙනම් උඩට යන්න යන්න එහෙම උඩට යන්න යන උෂ්ණත්වය වැඩි වෙන්න වෙන සූර්යාට පොඩ්ඩක් හරි ලඟ වෙනකොට උෂ්ණත්වය වැඩි වෙන්න ඕනේ. නමුත් අපි දැකලා තියෙන දැන් හොයාගෙන තියෙන ක්‍රමානු උඩට යන්න යන මේ අහයටක්ම වල අංශ ගණන ගන්න අඩු වෙලා ගිහිල්ලා අන්තිමට අදි සීතල ප්‍රදේශයකට යනවා ඉහළට යනකොට. එහෙනම් එහෙම වෙන්න පුළුවන්. උඩ විශාල උෂ්ණත්වයක් තියෙද්දි. නැහ උෂ්ණත්වයේ හටගන්නේ ඔන්න ඔය ක්‍රමයටයි කියලා විග්‍රහ කළා දෙන්නේ. වාතය තුළ යම් තරමක් දුරට එනකොට වාතයත් සමග කිරණ ඝර්ෂණය වීමෙන් හටගන්නකොට වැඩි වැඩි ඝර්ෂණයක් එන්නේ වැඩි දුරක ගණී බව නැති වාතය ඝර්ෂණය වෙනකොට. නිසයි පල්ලෙහාට උෂ්ණත්වයේ වැඩි උඩට අඩු. ඒ වායුමණ්ඩලයෙන් එහාට ගියට පස්සේ අපිට උෂ්ණත්වය ගැන කතා කරන්න විදිහක් නැහැ. ඒ ක්‍රමයේ. කිරණ තියෙනවා. හැබැයි උෂ්ණත්වය නැහැ. අන්න ඒකයි වෙනස තියෙන්නේ. එහෙනම් මෙන්න මේ කිරණ වැදුනහම ඒ කිරණ මණ්ඩලය හටගත්තාම ඇතිවෙනා වූ පසුතලයක් ඇති වෙනවා. දේව විමන් හදන්න අවශ්‍ය කරන මූලික රූප කලාප නැත්නම් අවශ්‍ය කරන පසුතලය හැදින්නේ ඔන්නේ මණ්ඩලයේ. ඉත රවිචන්ද්‍ර කුජබුදාදීමේ කියන ග්‍රහයන්ගේ මණ්ඩල කියන ඒවා මේ 6ක්ම 10ක් විතර උඩ තියෙන ඔය ඕසෝන් වායු පටලය කියලා දැන් ඔය විද්‍යාඥයෝ කියන්නේ නැහෙන ඔය වේරම්භ වාතයයි කියනා වූ වාතය තුල තියෙන හරියක්. ඔන්න ඕක තමයි. ඒ දෙවියන්ගේ ඒ දේවතාවෝ ඉන පරිසරය. ඉත ඒ දේවතාවාගේ ගති ලක්ෂණ යන යම් පරිසරයක් තිබෙද්ද ඔන්න ඔය 60ක්ම 10ක් විතර උඩ තියෙන වායු පරිසරයේ තමයි මණ්ඩලයේ තමයි ඒගොල්ලන්ගේ පරිසරය. ඒ පරිසරයේ යම් තැනකදී ඒ පරිසරයත් එක්කයි දෙවියන්ගේ විමන් තියෙන්නේ. සෙනසුරු ග්‍රහය උඩ තියෙනවා සෙනසුරු ග්‍රහයන් එන්නව කිරණ වලින්. ඒ හැදෙන මණ්ඩලයේ තියෙනවා 60ක්ම 10ක් විතර උඩ තියෙන වායු මණ්ඩලය. ආකාශගත දේවතාව ආකාශ දේවතාවගේ අපේ ආකාශත්තාජ බුම්මත්තා හැංගිලා ගාතාවක් කියනකොට කියන්නේ ආකාශ දේවතාවගේ. මෙන්න ආකාශගත දේවතාවෝ ඉන්නේ ඔන්න ඔය මණ්ඩල වල. ඒ මණ්ඩලයේ යම් තැනකට යනවා නම් කැරකෙනවා නම් ඒ මණ්ඩලෙත් එක තමයි ඒ දේවතාවන්ගේ මේ විමන් කැරකෙන්නේ. අපි දැන් පොළව කරගෙනට අපිත් එක්කලා කරගෙන්නේ නැහැ. පොළවත් එක්කලා අපි යන නිසා අපි එකදෙනින් ඉන්නවා වගේ අපිට පේන්නේ. මෙන්න මේක මණ්ඩලයේ යම් තැනක ඉන්නවා නම් මණ්ඩලයේම භ්‍රමණය වෙනවා නම් ඒ මණ්ඩලයේ ඇතුලේ තියෙන දේව විමනුත් එහෙම සමානව තියාගෙන භ්‍රමණය වෙන්නේ. නිසා ඒවට කම්පනයක් නැහැ. මෙන්න මේවා තමයි ওই දේවතාවෝ ඉන්නේ. දේව විමන් තියන්නේ ඒවා. ඉතින් ඒකට යම් යම් අයගී තිබෙනා වූ හොඳ හෝ නරක දෙක ක්‍රියාත්මක වෙනකොට ග්‍රහණය කරපු ඒවා තමයි. ග්‍රහණය කරපු හැටියට තමයි. ඒව ඇතුළු කරපු අයට හිත එන්නේ. ඒ දේව මණ්ඩල නෑ ග්‍රහ මණ්ඩල වල ඉන්න දේවතාවන්ගේ හිත හැදෙන්නේ හිත පැහැදෙන්නේ හෝ ඒ අයට උදව් කරන්න හිතෙන්නේ හෝ නොහිතෙන්නේ හෝ මෙහි ඉන්න මිනිස්සුයෝ කරලා තියෙන පින්පව් දෙකේ ප්‍රතිඵලයට අනුවයි. ඉතින් ආයේ බුද්ධිලා දැක්ක ගාම කෙනෙකුට සලකන්න හිතෙනවා කෙනෙකුට යහපතක් කරන්න හිතෙනවා තව කෙනෙකුට යහපතක් කරන්න හිතෙන්නේ අයහපතක් කරන්න හිතෙනවා කියන එක නෙමෙයි කරන්නේ. උදව් කරන්න හිතෙනවා උදව් කරන්න හිතෙන්නේ උදව් කරන්නේ නැහැ නං කියනවා ඒ ග්‍රහයාගෙන් ඉන්නා ආධාරය අපිට එන්නේ නැහැ කිය. අනුන්ට විනාශ කළා අනුන්ට හේන ගහන වැඩ කරපු යම් කෙනෙක් ඉන්නවා නම් මේ ගමනේ සසර ගමනේදී අනුන්ට හේන ගෙඩි දුන්නා නම් අනුන්ට දුක් ගිනි දුන්නා නම් ඒ බුද්ධිලාට දුක් ගිනි දුන්න එකේ විපාකයක් වශයෙන් ඔහුට එනවා අනුගෙන් ආධාරයක් උපකාරයක් නොලැබෙන දුක් කරදර ඇති වෙන පරිසර මානසිකත්වය ගොඩනැගින්න හේතු වෙන පරිසරයක් ඔහුට ගොඩගෙන කියනවා. එහෙනම් අන්නේ වෙලාවේදී ඒ සඳහා කටයුතු කරන්න ඉන්න දේවතාවෝ. ඒ අය දැක්කහම හිතෙනවා. දැක්ක ගාම උදව් කරන්න හිතෙන්නේ. ආධාරයක් දෙන්න හිතෙන්නේ. මේලාට කියනවා ඒ අයගෙන් අපල වෙනවා කියලා. සෙනසුරු අපල කියන්නේ අන්නේ ඒකයි. මේ සෙනසුරු සපල කරනවා කියන එකක් නෑ. දුක් කරදරේන එක නවත්තන එක තමයි සෙනසුරු ගේ සපලේ. හතුරෙක් ඉන්නවා හතුර හතුරුකම් කරනවා හතුරුකම් කරන්නේ නැහැ. අන්න ඒ වගේ. දැන් ලෝක මිනිස්සු මේ ලෝකේ ඉන්නවා මේ විදිහට. එක්තරා පිරිසක් ඉන්නවා. ඒ පිරිසකේ ස්වභාවයක් තියෙනවා. ලෝකයේ කරදර කරන පුද්ගලයෝ ඉන්නවා නම් ඒ පුද්ගලයන් එක්ක තර්කවාද කරලා ගැටිලා හැපිලා ඔක්කොම කරලා හිටන් මැඩපවත්තන්න කටයුතු කරනවා. හොඳින් ඉන්නවා දැක්කොත් එයාට ඇඟිලි ගහන්න යන්න නැතුව අනිහඬව ඉන්නවා. මෙන්න මේ ගති ලක්ෂණේ යම් මිනිස්යෙකු ළඟ තිබුණා නම් අන්නේ මිනිසෙන්ගේ ගති ලක්ෂණ ඇති පුද්ගලයෝ අයුක්තියට අහාදාර්ණයට පහර ගහන එකත් හොඳ වැඩක්. හැබැයි ඒක ලෞකිකයි. මිනිස් කෙනෙක් බොහෝ අයගේ යහපතට බාධා කරන අය මැඩපවත්වනවා නම් යම් කෙනෙක් ඒක පිනා. මෙන්න මේ පිනෙන් ගිහිලා උපදින දේවතාවෝ උපදිනවා සේනසුරු ග්‍රහ මණ්ඩලයේ. මිනිස්සෝ ඉඳගෙන කරුවේ යමද්ද ඒ ගති ලක්ෂණේ ඒ ළඟ ඇදක් තියෙනවා. ඉතින් අදත් මේගොල්ලෝ බාහිර බලනවා එක දෙයක්. මේ මනුස්ස ලෝකේ ඉඳගෙන ඉන්න මිනිස්සු යම් කිසි කෙනෙකුට අවැඩ අසාධාරණ කරනවා නම් එවන්දු ගති ලක්ෂණ නැත්නම් ඒ පුද්ගලෙින්ද උදව්වක් කරන්නේ නැහැ මොන විදිහෙන්වත් යහපතක් කරලා දෙන්නේ නැහැ. ඒ වගේම යම් කිසි විදිහක එයාගේ ගතියක් තියෙනවා. අර ඉස්සෙල්ලා කිව්ව විදිහේ ගතිය මොකද්ද? අර කරදර කරන හිඟි කරන පුද්ගලයාට අවැඩ කරනවා. ඒ පුද්ගලයාට යහපතක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. මෙන්න මේකට කියනවා සෙනසුරු අපල වෙනවා කියලා. මේ වෙලාවට දැන් පුරුදු වෙලා තියෙනවා සෙනසුරු ග්‍රහයාට පූජාවක් දෙන්න. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. යම් කිසි මිනිසියෙක් ඉන්නා ලෝකයට අවැඩක් අසාධාරණ කරන මිනිහට අවංකවම විරුද්ධ වෙනවා. හැබැයි අද කියන කාලේ හැටි නැතිනෝ මේ අර විරුද්ධ වෙන කාර පගාවක් දීලා බේරෙනවා. හැබැයි ඔය එක්ක මේ සෙනසුරු ග්‍රහය දීලා බේරෙන්න බෑ. සෙනසුරු ග්‍රහ දේවතාවෝ යම් කිසි කෙනෙකුට කැමති වෙන්නේ නැත්නම් ඒ අවැඩක් කරනවා නම් ඒක නතර කරන්නේ. ඒගොල්ලන්ට පගාවක් දුන්නාම නෙමෙයි. තමන් කරන අයිති අසාධාරණ නතර කරලා තමා ලෝකෙට යහපත කරන්න පුරුදු වුණා නම් හිංගි හිංසා කරන දුක් කරදර දෙන අනුන්ට නිඳා පහද කරන නීච කරන මේ જાතිය වැඩ පිළිසක් අත්මිහි කරනවා නම් අන්න අපි ළඟ පරිසරයක් හැදෙනවා. අපි ඉස්සර ඒ කරපු එකේ විපාකේ අපිට ඇදලා ඉන්නේ. ඕකට කියනවා අනන්තර සමනන්තර පත්‍ය ක්‍රමයේ කියලා. අපි යම් කිසි යමක් කරලා තිබුණා නම් පාප විපාකයක් එන්නේ. අපිට සමාන පසුතලයක් හැදිච්ච වෙලාවක තමයි ඒක ඇදලා ඉන්නේ. මෙන්න මේ නිසා අපිට දෙනසුරු අපල කියලා කියන්නේ අනුන්ට හේනගිරි දීපුවා පෙර කාලෙක ඒවැ විපාකේන අවස්ථාව ඇවිදilla. ඔන්න ඒ අවස්ථාවට අපි දැනුත් ඒ වැඩේ පටන් ගන්න තියනවා නම් අනුන්ට ඊර්ෂ්‍යා කරන්න වෛර කරන්න රෝධ කරන්න. අන්න අපිට සමානතර ප්‍රත්‍යයගෙන අවශ්‍යගෙන පසුතලයේ හැදුණා. මේ වෙලාව විදියට පෙර කරන ලද විපාකේ ඇදලා ඉන්න අවශ්‍ය කරන්නා වූ ක්‍රියාවලිය සිද්ධ වෙනවා අපිලා. මෙන්න මේ වෙලාව වෙනකොට තමයි අර ග්‍රහ දේවතාවන්ට පහ වෙන්නේ කොටස. ඒ මිනිසු අර ඊර්ෂ්‍යා වෛර රෝධ කරන ගමන් ඒක කරද්දිම අර ග්‍රහ දේවතාවන්ට පුද පූජාවක් තියද්දීලා එනම් බලාපොරොත්තු වෙනවා කැනසිල්ල. ඉන් ග්‍රහ දෙවියන්ට පූජාව දෙනවා කියන්නේ ග්‍රහ දේවතාව සතුටු වෙන්නේ මොකේද කියලා දකින්න ඕනේ. ග්‍රහ දේවතාව පෙර සතුටුනේ මුගක් නිසාද ඒක හිරුගාය මනුස්සෝ ඉන්න කාලේ. අනුන්ට අයහපතක් නොකරනවාට සතුටු වෙනවා. ඒගොල්ලන්ට පගාවක් දීලා ඉතින් මේ සන්තෝෂ කරන්න බැහැ. ඒක පගාමරු ඔය ඉන්නේ. ඒ පගාමරුවන්ට ඒ දේවතාව වෙන්නත් බැහැ. පගාමරුවා කියන්නේ කාකා වගේ නීචේ. එයාට දෙන්නේ පහත් වෙන ගිහිලා තිරසංගරක උපදින්න. නමුත් මේ ලෝ දැන් අපි හිතමු පොලිසිය පොලිසිය ඉන්නවා යම් කිසි විදියක අවංක පොලිස් නිලධාරියෙක් ඉන්නවනම් ඉන්ස්පෙක්ටර් කෙනෙක් හරි ඉන්නවනම් එයා බලාපොරොත්තු වෙනවා නම් මේ ලෝකේ කාට හරි පහර ගහන හැට නිඳා පහර කරන නීච කරන අවැඩ කරන දුස්චරිත කරන එහෙම කෙනෙක් අල්ලලා එයාට දඬුවම් දෙන්න හරි එයා ලැහැත් වෙනවා. නමුත් හොඳින් යහපත් සුචරිත ජීවත් වෙන කෙනා ගැන පොලිසිය ඉන්න කට්ටිය හොයන්න ඕන කමක් නැහැ. ඒගොල්ලෝ හැමතැනම හොයසියෙන් ඉන්නේ. යහපත් සමාජයේට පහර ගහන අය කවුද ඉන්නේ? යහපත් සමාජයේ විනාශ කරන්න හදන අය කොහෙද ඉන්නේ? නීතියේ විරුද්ධ අය කොහෙද ඉන්නේ? ඒ අය නීතියේ රැහැන්ඩ කොටු කරලා දීම තමයි අවංක නිලධාරී පොලිස් නිලධාරියාගේ ස්වභාවය. දැන් අවංකෝ එයා ඒකනම් කළේ එයා පිනක් කරනවා. හැකියාවට අමතරව පිනක් කරගන්න. මොකද්ද? දැහැමින් සුචරිතව යහපත්සේ ජීවත් වෙන සමාජයකට මේ යහපත් ත්‍ත්වය රැක ගැනීමට මගක් පාදලා දෙනවා. මෙන්න මේක විශාල පිනක්. මෙන්න මේ පිනේ ඵලයක් වශයෙන් ඒගොල්ලෝ කියලා ඔය කියන දේවත්වයේ උපදින්. හැබැයි දරුණු වෙන්නේ කාර හොඳ මිනිසුන්ට නෙමෙයි දුචාරිත කරන නරක මිනිසුන්ට අල්ලගෙන ගහලා හරි කමක් නැහැ. ඒ වැඩි මෙරපවත්තන්ට අවශ්‍ය කරන නීතියකින් ක්‍රියාත්මක කරනවා. ඒ අය කරා දරුණු. යහපත් සුචාරිත පිරිසක් ඉන්නවනම් ඔළුව පාත් කරලා යනවා. ඒ අය බොහොම ගරු කරනවා. මෙන්න මේ වගේ ගති ලක්ෂණ ඇති තමා ওই දේවතාවිලා අදත් ඒ ලක්ෂණෙමයි ඉන්නේ. ඉතින් ඒ වගේම යම් කිසි කෙනෙක් වරදා කර කර ඉඳලා ඒ වරදා කරන්නේ නැති යහපත් උද්දලේ පාටපත් වෙනවා නම් ආයේ පොලිසිය ඒගොල්ලෝ පස්සේ පන්නන්නේ නැහැ. අවංක පොලිසියක් නම් ඒගොල්ලෝ පස්සේ පන්නන්නේ නැහැ. ඒ නිසා ඉස්සර වැරදි තමයි. හැබැයි ඒක ඔක්කොම දැන් අත්හැරලා හොඳින් ඉන්නවා. බොහොම හොඳයි. දැන්වත් දැනගත්තා නම් ඇතිනේ. මෙන්න මේ වගේ ග්‍රහ දේවතාවත් හරියට එක්තරා පොලිස් නිලධාරි කෙනෙක් වගේ. එතනින් බලාපුවා මේ ලෝකපාලක දේවතාවය කියන්නේ. මේ කට්ටියට පේනවා දැන් ඉන්න මනුස්සයා. පෙර යම් කිසි පාප විපාකයක් වශයෙන් ඔහුට එන්න තිබුණා. ඔහු දැන් සුද්ධ වෙලා ඉන්නවා නะ. ඉස්සර එහෙම හිටියක් දැන්වත් හොඳයි. අන්න ඒ වෙලාවට හරි ඉස්සෙල්ලා කරන් තිබිච්ච හිංගි හිංසාවට වාජනය කරන්න යතුව නිදහස් වෙනවා. ඒගොල්ලන් කරදර නොකර ඉන්නවා. මෙන්න මේ නිසා සෙනසුරු දුක් සෙනසුරුගෙන් එන දුක් කරදර කියලා කියන්නේ අපි විසින් කරන ලද පාපයක විපාකය. ඉතින් ඕක දැනගෙන ඉවෙලා ඉතින් අපි ඊරිසියා ක්‍රෝධ වෛර මාන අනුගේ පලි ගැනීම ඕවා කරපු අඬ ගිනිගෙඩි දීපු අය පාපේ තමයි අපිට මේ ඉන්නේ කියලා තේරුම් අරගෙන. එහෙනම් එහෙම දේවල් මං අත්හැරලා. මීට පස්සේ මමත් සුජාරිතව යහපත් දේ ලෝකයට කරලා ඉතින් උදව්පකාර කරනවා යහපත් සුජාරිත සමාජීකර මං එහෙම වගේ පාදලා දෙනවා කියලා. මෙන්න මේකට අවශ්‍ය කරන තමන් කරපුවට අනිත් ප්‍රතිචාර වශයෙන් අනිත් පැත්ත කරන්න පටන් ගත්තා. ඉසෙලා අනුගේ දානි වේල වැහුව අනුගේ කෑම වේල වැහුව අනීච විදියට. එහෙනම් ඒ කරපු පාපින් නිසා මට අද හෙනු අපල නිසා අද කන්න හම්බෙන්නේ නැහැ රසාව නැති වෙන විදිහට කටිටිය දෙනවා මගේ වැඩ හරියන්නේ නැහැ මයි ගොවිතැන් හරියන්නේ නැහැ මට මෙහෙම අපලයක් එනවා කියලා කිව්වා නම් එයා දැනගන්න ඕනේ අනුන්ගේ ගොවිතැන් වලට හිංගි කරපුවා, හිංසා කරපුවා, අනුන්ගේ ගස්කොළන් මරපුවා තමයි මට මේ විපාකෙ ඉන්නේ. එහෙමනම් අද මම මොකද කරන්නේ? ඒක අනිත් පැත්තට හැරෙන්න ඕනේ. මම එදා කරපු වැඩේට අද යහපත් දෙයක් කරන්න ඕනේ. අද මම ගස්කොළන් හිටවලා දෙන්න ඕනේ. අන්ට ගන්නේ ගස්කොළන් වවපුවා විනාශ කරගන්න මගේ පළදා වඩු වෙන්නේ ඒකේ. අන්ට භවෝග සම්පතිය ලබා දීමට යමක් කළ යුතුද? මම ඒ උදව්ව කරන්න ඕනේ ඒ අය. වැටිලා ඉන්නේ මම වාගේ අයයි නිසායි. එහෙනම් මං ආයෙත් ඒ අය නගා සිටවන්න ඕනේ. අනුන්ගේ ලිං වහලා දැම්මා. ලිං වලට ජරාව දැම්මා. ඒවයි කරපු වෙයි විපාකයක් වශයෙන් අනුර දුන්න හේනගිරි මට අදපත් වෙලා. එහෙනම් මම අන්ට ලිං කපලා දෙන්න ඕනේ. උදව් කරන්න ඕනේ. ඒ දනු පාලං ආදී තිබුණා ඒවා මම විද දැම්ම විනාශ කළා. ඒක අනුර හේනගිරි දුන්න සමාජයේද. අද මට ඒ නිසා මට යන්නේ මගක් පෑදෙන්නේ නැහැ. මගේ කකුල් වල අමාරු මට යන්නේ ඉන්න බෑ මේ තත්ත්වෙටපත් වෙලා. මගේ යන්න බැරි තත්ත්වෙට මටපත් වෙනවා. එහෙනම් මං අනුන්ට යන්නේ නම් අහුරපුයයි විපාකෙ. එහෙනම් මං අද මං මාවත් හදලා දෙන්න ඕනේ. අනිත් පැත්ත අන්නේ කටයුතු කරනකොට මොකද වෙන්නේ? අන්නේ දේවතාවු සතුට වෙනවා ඔකට. එහෙනම් සමන් අවංකව කියන්නේ මාතින් නොදැනුවත්කමින් හෝ මගේ මුලාව නිසා. මං පෙර කාලයක අනුන්ට ගිනි ගෙඩි දුන්නා. දැන් මම මේක වරද වරද හැටියට දැක්ලා අත්හැරලා. මම දැන් සමාජයේ යහපත කරන පුද්ගලෙයි. මං අද මෙන්න මේ යහපත කළා. මේ සෙනසුරු ග්‍රහ දේවතාව මං කරව වෙන අනුභවයන් වෙන්නේ. අන්න අවංකව තමාගේ අවැඩ අවැඩ හැටියට දැක්ලා අතෑරලා. තමා යහපත් මගට හැදිලා. මෙන්න මේක කිව්වොත් මොකද වෙන්නේ? අර දේවතාව අනුභවයන් වෙනවා සතුටු වෙනවා. ආ බොහොම හොඳයි. උඹට අපි යම් මේ කරදරයක් ආව නම් ඊට පස්සේ කරදර කරන්නේ ඔබ යහපත් වෙච්ච නිසා. මෙන්න මේකට දෙවියෝ කැමතියි. හැබැයි පළතුරු පහක් ගෙනිලා ඉතින් පූජා වට්ටියක් ගෙනිලා දීලා ඉතින් වගාව දුන්නා නම් සෙනසුරුගෙන් බේරෙන්න සෙනසුරු ගහයන්ගෙන් බේරෙන්න බෑ. නමුත් ඕවා තමයි අදාර එක්තරා දෘෂ්ටි වශයෙන් එක්තරා හේතුඵල දකින්නේ නැතුව. ඉතින් එක එකනා ලියා දෙනවා පූජා වට්ටියක් තියන්න මේ බෝධි පූජා හතක් තියන්න නැත්නම් බෝධි පූජා 21ක් තියන්න ඒ ඔයගේ වැඩේ හරියයි කියලා. ඔය විදිහට කියන උපක්‍රමය කියලා දෙනවා පගා දෙන උපක්‍රමය. ඔය පගා දෙන වැඩෙන් නම් අපල වලින් බේරෙන්න බෑ. අපලයක් තියෙන නම් අපලෙන් බේරෙන්න ඕනකමක් තියෙන නම් Taman දැනගන්නේ අපල කියන්නේ මොකද්ද? අපි විදිහින් ලෝකයාට කරපු අපරාධයක් ලෝකයාට කරපු මහ විනාශයක් මොනවා හරි එහෙකට ප්‍රතිපදේ. ඉතින් ඒ නිසා තමයි බුදුරන් වහන්සේ දේශනා කළේ තාරකා මොනවා කරන්නද උඹලා කරගත්ත පින්පව් උඹලට පළ දෙනවා. කරගත්ත පව් උඹලට පළ දෙන්නට උඹලා තාරකාවට බැනලා මොනවා කරන්නද කියලා. මොඩිය වගේ තාරකාවට වයින් එපා කියලා. කියන්න හේතුව ඔන්න ඕකයි. ඒවැම් බලයක් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි දැනගන්න ඕනේ හේතුඵල වශයෙන් යථාර්ථයේම කර්මය කර්මඵල අදහලා. අපි දැනගන්න ඕනේ මෙහෙම දුක් කරදරයක් අපි කරා ඉඳ අපිට මෙන්න මෙහෙම හේතුවක් තියෙන්න ඕනේ. ඒක මුල් කරගෙන තමයි අපිට මේ දුක් කරදර එන්නේ. ඉතින් මේ දුක් කරදර එනකොට කාර්යය දුක් අපිට මේ දුක් කරදර එනේ මාධ්‍ය එකක්. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. අර අපි කිව්වා වාගේ මෙච්චෙල්ලා නිලධාරීන් නැත්නම් රජයේ සාම නිලධාරීන් වශයෙන් ඉන්න පොලිස් නිලධාරීන් නැවිදලා තරවටු කරනවා මිනිහවරු කසිප කරන මිනිස්සුයෙකුට. නැත්නම් මොනවා හරි කෙනෙකුට ගහපු හිංගි කරපු අනුග හොරකම කරපු මිනිස්සුයෙකුට. දැන් පොලිස් නිලධාරීතුමාට මේ ගානක් දීලා ඉවරලා බේරෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා නීච ක්‍රමයක්. ඒක හරියන්නේ එකක් නෙමෙයි. යථාර්ථය ඒක නෙමෙයි. එහෙනම් ඒ බුද්ධිලයා එතනින් සැනසෙල්ලක් ගන්න නම් හැබැයි එතනින් ඒගොල්ලන්ට සැනසීම දෙන්න බෑ. ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා ඉහළට නීතියට. එතෙන්දි කමාවක් ගන්න නම් ඔහුට පුළුවන් ඔන්න එක දෙයක් කරගන්න. සැනසෙල්ලක් ලබා ගන්න. අනේ ස්වාමීනි මම මේ පොලිසියට මෙන්න මෙච්චර ගාණක් දුන්නා. කිව්වොත් මොකක් වෙයි? බේරෙන්න. උගේ දරේ තව තවත් වැඩි කරන්න පුළුවන්. අනේ ස්වාමීනි මම වරදක් කරලා ඒ වරද හැටියට මම අද තීරුම් ගන්නවා. නරුකාරයට කියන්නේ මීට පස්සේ මම ලෝකෙට යහපත කරන්න පොරොන්දු වෙනවා. මේ වගේ මතු කවදාවත් අනුන්ට අයහපතක් නොකරන්න පොරොන්දු වෙනවා මට සමාව දෙන්න. දැන් බෙන්නේ දෙන්නද සමාව? කුද්ගලයා කිව්ව වචනේ අවංක බව දන්නවා නම් වැටහුණා නම් හොඳයි පළවෙනි වතාවට සමාව දෙනවා. මීට පස්සේ වැරදි වැරදි නොකර යහපත ඊට මං කියලා නිදහස් කරනවා කියලා නීතිය නිදහස දෙනවා. හැබැයි ඔහු ඒ විදිහටම හිටියොත් මොකද කරන්නේ? උඹ ඇවිදිලා හිටන් අහවල් දවස්වල උඹ කරපු කියපු දේවල් උඹ හරියට හිටියද කියලා මේ ඇවිල්ින් අසං කරලා ඵලයක් මෙච්චර කාලේ. එහෙනම් දෙනවා අතීතව සිර දඟුම. ওই කාලය තුර වල්න පුද්ගලයා මොකද කරන්නේ? බලනකොට ආරංචි වෙනවා දැනගන්නවා පුද්ගලයා හැදිලා. දැන් අර පෙරවෙනි අයහපත කරන්නේ නැතුව. දැන් යහපත කරන පුද්ගලයා. දැන් අර නීතිය ලිහිල් කළා ඊට පස්සේ අසං කරන් ඉන්න ඕනේ. උඹේ දඬුවම අතීතව සිර දඟුමත් ඔන්න ලිහිල් කළා දැන් ඉදහස් කළා. අන්න ක්‍රමී. ওই ක්‍රමීම තමයි අපි ග්‍රහ දේවතාවන්ගෙන් බේරෙන්න නම් ග්‍රහපල වලින් බේරෙන්න නම් අනුගමනය කරන්න. ඒක යථාර්ථයමයි. ඒකම තමයි නියම උපක්‍රමය. ඒක උපක්‍රමය නෙමෙයි නියම වචනේ ප්‍රතිකර්මය. කර්මයට ප්‍රතිකර්ම කරන්න ඕන. කර්මයට උපක්‍රමය කියන එක එකක් ප්‍රතිකර්මය කියන්නේ තව එකක්. උපක්‍රමය කියන්නේ එකක්. දැන් කෙනෙකුට ගහලා බේරෙන්න එනකොට මිනිහා දරුණුයි. දාමරිකේ වැඩ කරනවා. එයා බේරෙන්න උපක්‍රමයක් වශයෙන් ගිහිල්ලා තව චන්ඩි ටිකක් ඉදිරිය ගෙනත් තියාගන්න. දැන් අර මිනිහා ගහන්න ගහපු මිනිහා ඒකෙන් පරිගණ්ඩ ආවොත් එහෙම කල්පනා කරලා බලනකොට වටේට වන්නේ චන්ඩි 10 දිනක ඉදිරිය ගෙදර. මූර ගහන්න ගියොත් මගේ අටකරු කඩා ගන්නයි වෙන්නේ කියලා මිනිහා මගේ ඇල්ල පැනලා යන්න යනවා. දනුවම දෙන්නේ ඉන්නේ. අනේ උපක්‍රමයක් එදුවා. හැබැයි කවදාහරි උන් ටික යවුවා ගහුවෙන්නේ තව කණිවිල. උපක්‍රමයේ ඉඳලා බේරෙන්න බැහැ හැමදාම. අනේ උපක්‍රමයේ බේරලා ඉන්න ගුණා ටික දාපන්. කොයි එළියේ හරි ලිදහත් අහුවෙච්ච ඉලාට ගැහුවා. හැබැයි චන්ඩි එකෙක්වත් උන්නේ නැහැ. ප්‍රතිකර්මයක් කරනවා. මම මේ වැරදි කර්මයක් කරපු එක නිසායි මට මේ ගහන්න ලැහැත් වෙලා ඉන්නේ. මම මේකට වන්දියක් වෙලා ඊට පස්සේ ඒ අයටත් වරුඳු වෙනවා. මේ වඳු වේවල් මම ඊට පස්සේ කරන්නේ නැහැ. මම යහපත් පෙර කරනවා යහපත් කෙනෙක් වෙනවා. මට කරදර කරන්න එපා ආයලා. ආ හැදෙනවා නම් කමන්නේ. අන්න ඊට පස්සේ බලනකොට හැදිලා නම් මොකද කරන්නේ? අර පෙරදීවිච්ච වෛරය අහ කරගන්න. අන්න උපක්‍රම නෙමෙයික ප්‍රතිකාරණිය. මෙන්න මේ වගේ අපි දැනගන්න ඕනේ අපලයක් කියලා එන්නේ අපිට පාප විපාකද? ඔකර උපක්‍රම කරා ගන්න ගියාම යන්තරයක් කරේ දාගත්තට වැඩි හරියන්නේ නැහැ ඒක උපක්‍රමය. ආ බලයේ තියෙන හිඳන්නේ ඔක රැගෙන ඉන්න චන්දිතිය ගෙනත් තියාගත්තා වගේ තමයි යන්තරේ කරේ දාගන්නේ. ඕක කොයි මොහොතේ හරි යම් කිසි වෙලෙක මොනේ හරි ඔක කියලාට අහුණා නැහනම් මොකක් හරිුණා කියලා බලයේ බිඳිච්ච එකම මොකද කරන්නේ. අන්න උපක්‍රමයේ බිඳුණා. දැන් අලගෙන ගහන කයින් දතලා. ඉතින් ප්‍රතිකර්මයක් තියෙනවා. ඒ යන්තරේ වැතකති විචයක වැතක දාගන්න. අපි යහපත් උද්ගලිය වෙනවා. අන්න ප්‍රතිකර්මය. ප්‍රතිකර්මය කරගත්තාට පස්සේ අනික් කටේ නිහඬයි. එනම් ලෝක සත්‍යයට මෙතිතකින් කිව්ව මෛත්‍රී රහකත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වල එදියා. ඊට අවශ්‍ය යහපත් දේ කරන්න පටන් ගත්තා නම් අපි විසින් දස අකුසල් කිරීමෙන් හටගත්ත අවැද අසාධාරණ තමයි සියලුම ගහ අපල කියන්නේ. ඒවැයි විපාක. එන ක්‍රමී. අපි දස අකුසල් වලින් වෙන් වෙලා යහපත් පැත්තට ඉඳලා යහපත් දේ කරමි. මුළු ලෝකයටම යහපත පැතුවා. අන්න ප්‍රතිකර්මය. ඔය ප්‍රතිකර්මය අවංකව කළා නම් හැබැයි තමන්ගේ වාසියට නෙමෙයි. අවංකවම තමාගේ හිතේ එකඟව අවංක වෙදෙන්න පත් වෙන කෙනෙක් හිටියා නම් ක්‍රම ක්‍රමෙන් යට අපල නැති වෙනවා. කිසිම ගහයක අපල කරන්නේ නැහැ. මෙන්න මේක විශේෂයක්. යහපත් සුචරිතව ජීවත් වෙන යහපත් අයට ග්‍රහයෝ අපල නොකරති කිය. ඒ වේදෙත් පෙන්ලා තියෙනවා වේද දර්ශනය තුළ. ග්‍රහයෝ අපල කරන්නේ නැහැ අයිට කිය. දැන් ග්‍රහ අපල එනවා කියලා කියන එකට වේලා ගන්න තියෙන හොඳම ක්‍රමය මොකද්ද? මෙත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම ක්‍රියාත්මක කරමින් ඒ තුල අවංකව හැසිරෙන්නේ. ඒ තුලදී අපි ඉතින් කරන ලද පාපයට වන්දි ගෙවෙනවා. අපි ඉතින් ලෝකයාර කරපු අනන්ත ලෝකයාර කරපු අවැරදට අපි වන්දි ගෙවනවා. මෙන්න මේ වන්දිය ගෙවාගෙන ගෙවාගෙන යනකොට වන්දියෙන් අපි නිදහස් වෙච්ච දාර අපි නිදහස්. ඊට පස්සේ අපිට ප්‍රතිකර්මය සම්පූර්ණයි. ආයිත් අපලේ ඉඳ හේතු නැහැ. මෙන්න මේකයි ග්‍රහපල දුරු කරගන්න තියෙන ක්‍රමය. ඊට අපි කියන ගබල වල පූජාවත් කියන්නේ ගහම එක එකනා පෙන්ලා තියෙන දෘෂ්ටි මතවාද වලට අරගෙන ඉවිලා මල් මෙච්චර මල් වට නිල් මල් වටි පහයි හතයි ඔච්චර අරගෙන පළතුරු පහක් ගනි ගැවිලි පහක් ගනි තීපන් තියලා නම් දෙමින් දීවන් දෙයන්ට කිව්වර ඔය පගාව දීලා හිටන් ගහ දේවරන්ට පගාව දීලා නම් මේකෙන් බේරෙන්න බෑ ඌ අදෘෂ්ටි අපි අවංකවම දැනගන්න ඕනේ කර යුතුදී මොකද උඹට තියෙන කරදරේ විහන් අනේ මයි කකුලේ අමාරුව අනුන්ට යන මං මාවත් වහපු කටු දාපු එකේ විපාකය උඹට ඇවිදින්න උඹ සංසාරේ කරපු එක. යන්නේන පාරවල් වහලා. උගුල් ඇදලා. බොරු වලවල් කපලා. අනුන්ට ඒවට දාන්න වැළපාලා. අනුන්ට කරපු අවිට නිසා උඹට අද කකුල් ලමාරු. වරන්න දෙයක් නැහැ. දැන් ඉතින් මං මාවත් හදපන්. ඒව ගැන නොකරන හිතාගන්න. අන්නේ මං මාවත් හදලා දීලා ඒ අවසයෙන් කඩිටු කරලා දීලා ඒ පින සියලු සත්වයින්ට අනුමෝදන් කරපන්. උඹෙන් අවිට අසාධාරණ විචාර අනුමෝදන් කරපන්. ඒ සඳහා යම්කිසි මේ කඩේට සඳහා යම්කිසි දේව පාලක මණ්ඩලයක් ඉන්නවා නම් ඒ අයට කියපන්. ඒ පින් අනුමෝදන් කරපන්. මම ඊට පස්සේ යහපත් වූ දෙලියක වෙනා මේ වගේ වැඩ කරන්නේ මින්මතුවර මම ඒක දැනගත්තා කියලා හේතුඵල දෙන්නේ කටයුතු කළොත් අන්‍යයාට කකුලේ අමාරුවට තිබිච්ච බාධකේ අපලේ ඉවරයි. ඕක පැත්තකින් තියා නිල්මල් වට්ටි හතක් කඩාගෙන ගිය නිසා මේක ගිහලා දෙයියන්ට තියලා නම් ගියහන් කකුලේ අමාරුව වෙන්න කිව්වට. ওই වැඩේ හරියන්නේ එකක් නෙමෙයි. මේ අද දන්නේ අපලෝට කරන්න ඕනේ මොකද්ද කියන එක. ඒ නිසා මේ එක එකනාගේ දෘෂ්ටි මතවාද අරගෙන ඉවරලා එක එක විදිහට මල් වට්ටි හතයි පහන් හතයි මේක පතු කරපන් අබතේල් පහ මෙච්චර පතු කරපන් එලෙගිතේල් පහ මෙච්චර පතු කරලා අහවල් දෙයන්නේ පින් දීපන් අය කරන් දහ බලු වැඩේ එහෙමමයි ඉතින් දෙයියෝ ලැහැතිලා ඉන්න ඕනේ මේ ඉතින් ඒ පගා ගන්න පගා මරුව නෙමෙයි දෙයියෝ කියන්නේ ඒ එහෙම කට්ටියක් ඉන්නවා කහකෝ වගේ જાතියක් මේ රෝ ඒගොල්ලන්ට අන්තිමට මෙතනින් ගියාට පස්සේ හතර පහ වෙනස ඒගොල්ලන් දෙවිලොක් හෝ ලෝක පාලකයා පාලක දේවතාවත් එක්ක යන හම්බෙන්නේ නැහැ ඉතින් ඕක දකින්න ඕනේ දැනගෙන මෙන්න මේ විදිහට අපලයට අපලයට හේතුවත් අපලේ නිරෝධ කරගන්න ක්‍රමෙත් නිරෝධ කරන මාර්ගයත් ඕක තමයි බුදුදහම කියන්නේ. බුද්ධිය කියන්නේ ඕකයි. බුද්ධිය පිළිසරණ කරගත්ත කෙනා නම් බුදු පිළිසරණ බුදු බුද්ධාන් සරණං ගච්ඡාමි කිව්ව කෙනා හැමතැනම දැනගන්න ඕනේ. මේ අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80 ව්‍යංජන සහිත කයතේ 2500 ඉතිල හිටපු ඒ බුදුහාමුදුරේ මම මේ වඳින්නේ පුතන්නේ සරණ යන්නේ කිය කී හිටියට කවදා බුද්ධාන් සරණයක් නෑ. බුද්ධාන් සරණ හැදෙන මුලක් තියෙනවා. මොකද්ද? මොනවා හරි අපිට කරදරයක් තියෙනවා නම් අපිට කරදරෙන් බේරෙන්න මිසක් වෙන එකක් නෙමෙයි අපි බලන්නේ. අසහනයෙන් බේරෙන්නේ හදන්නේ. යමකින් අසහනයක් එනවා නම් මෙන්න මෙබඳු අසහනයක් මට එනවා. මේ අසහනෙට මෙන්න මේකයි හේතුව. මේ හේතුව නැති කළොත් මේ අසහනෙ නැති වෙනවා. එහෙනම් මං කළ යුත්තේ අන්නේ හේතුව නැති කරලා දාන එකයි. අන්න ඒක තමයි මාර්ගය. මෙන්න මේ අසහනයේ හේතුව අසහන නිරෝධයේ අසහන නිරෝධ මාර්ගය කියන මේ ක්‍රමයේ තමයි බුද්ධිය කියන්නේ. බුද්ධියට ගෝචරෙන්නේ ඔන්න ඔය ටිකයි. ඔය ටික පැත්තකින් තියලා කරන සියලුම යාඥා කරන බලිබිලි පුද පූජා හැම දෙයක්ම කර කර ඉන්නවනම් මේ සියල්ලම තමන් අසහනියක් ආව බව දැකලා හිටන් එයින් එහාට දන්නේ නැහැ. අසහනයට කරන්න ඕනේ යථා බුද්ධිමත් වැඩ පිළිවෙල දන්නේ නැහැ. යමෙක් අසහනියක් ආව නම් එයා බුද්ධි ගෝචරව දකින්න ඕනේ මෙන්න මේ අසහනය මෙහිමයි එන්නේ. මෙබඳු අසහනයක් පහළ වෙන්නේ මෙන්න මේබඳු හේතුවකින්. මෙන්න මේ වගේ හේතුව නිරෝධ කළ දැම්මොත් මේ අසහනය නිරෝධ වෙනවා. මෙන්න මේ අසහනය නිරෝධ කරන්න තියෙන හේතුව දැකලා මෙන්න මේ නිරෝධ කරන හේතුව අනුගමනය කරපුවාම ඒ අසහනය නැති වෙලා යනවා. මෙන්න බුද්ධි ගෝචර නිගමනය. මේන් ඉහට තව බුද්ධිය ගැන කතා කරන්න දෙයක් නැහැ. ඕකම තමයි කිව්වේ දුක දුකට හේතුව දුක නිරෝධ මාර්ගය කියේ තුන ඕක. දුක කියන එක තව වචනක් දැම්මත් අසහනය කිය දැන් මේක. දුක කියන වචනේ තව පැත්තකින් දැම්මා. ඒකට අපි අදැම්ම නම අසහනය කියලා. දැන් දුක දුකට හේතුව නම් අසහනයට හේතුව කියලා දැම්මා. දුක නිරෝධය නම් අසහන නිරෝධය කියලා දැම්මා. දුක නිරෝධ මාර්ගය නම් අසහනය නිරෝධ කරන මාර්ගය කියලා දැම්මා. එහෙනම් අපතේ බුද්ධියෙන් නේද කටයුතු කරන්නේ. ඔය ටික අහකලා වෙන එකකින්ම පුළුවන් ද බේරෙන්න යථාර්ථය. අපිට හොඳින් නුවණින් කල්පනා කළොත් වෙන ක්‍රමයක් තියෙනවාද? වෙන කිසිම ක්‍රමයක් නැහැ. අපේ බුදුදහමිට යක් නෙමෙයි ක්‍රිස්තියානියාගේ මේ තෝගේ ඇදෙනන්නේ. මට ස්වාමීනි කියකිය මාපස්සේ ආර උඹලා සර්ගයේ දොර ඇරින්නේ නැහැ. උඹලා දෙවියන් හන්දේට අනුව කටයුතු කළොත් උඹලා සර්ගයේ දොර ඇරි. බුදුදහමිට යක් නෙමෙයි මාත්‍යා තින්නේ ද මම කිව්වේ. අනේ යේසුස් සාන්තේ දේශනා කළා තියෙන එක. මොකද අපිට මේ කියන්නේ හිතුවේ බුදුදහමේ ඇයිද නුවණයි තියෙන හින්දායි මම කිව්වේ. එහෙනම් අපිටත් උදේට පෙන්නලා තියෙනවා. නමුත් අර පස්සේ හදාගත්ත බණ තියෙන දෘෂ්ටිවාද මතවාද ගොඩනගාගත්තා වගේ. උන්වහන්සේට ආරාධනා කළා ඉතින් කිව්වනේ යාඥා කරන්න වැඩි හරි උසගෙන යනවා කියලා. හැබැයි ඒක පස්සේ හදාගත්ත මතයක් නිසා මූලික කිතු දහමක් නෙමෙයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. උඹලා මට වැඳ වැඳ හිටියට එහෙම කවදාවත් උඹලාට නිවන් හම්බ වෙන්නේ නැහැ. උඹලා මේ දුන්න මාර්ගයේ තේරුම අර මාර්ගය අනුගමනය කරලා ඒක ප්‍රතිඵල ලබා ගත්තොත් උඹලාට විමුක්තිය ලැබෙනවා. මේ මොලේන්ට නිවන් දකින්න මග පින්නවල පස්සේ මුන් තවත් මං පස්සෙන් එන ආවිනි බණක් කියන්න ගියේ. මොන මොඩියද මේ? කියලා බුදුරණන් ආසය. මාර්ගය කියලා දුන්නාට පස්සේ පිළිපැදලා අනුගමනය කරලා තමන්ගේ වැඩේ කරගන්නේ නැතුව තවත් මං පස්සේ ඉන්නේ ඇයි? මට බේරගන්නද කියන්නේ? බුදුරණන් වහන්සේත් මේ නිගහ. මේ ওই જાතිය මේක අහලා තියෙනවා ප්‍රතියානියගේ මට ස්වාමීනි කියේ මං පස්සේ ආවට උඹලට මං බේරගන්න බැහැ ස්වර්ගයට ගෙනියන්න. උඹලා දෙවියන් වහන්සේට අනු වැඩ කරලා ඉන්න බේරියද? එහෙම වෙන්නේ නැහැ. ඉන් දැනගන්න ඕන යථාර්ථය. බුද්ධි ගෝචර කියන්නේ ඔන්න ඕකයි. අපි වැඩ කරන්න යනකොට හැමිලියෙන් නමෝ බුද්ධාය කියලා හරි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනකොට අපි හිතාගත්තොත් අර පුද්ගලිකව අපි බේරාගන්න සර්ව බලධාරීව ඉන්න බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක්ගේ මහ බලයක් දීලා උන්වහන්සේට කිව්වහම ඔක්කොම වැඩේ හරි. අපි ඕන දහ බල වැඩ කරාට කමක් නැහැ. අපි බේරාගන්න ඉන්නවනේ බුදු සරණයි කියනකොට. ওই જાතිය මොට්ටකමක් මොට්ට අදහලා කරන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියුවේ කාට මොන බුදු සරණක්ද? බුදු සරණ තේරුම් ගන්න ඕනේ. බුදු සරණ හැම වෙලාවකම දකින්න ඕනේ යමක් අපිට අවශ්‍ය නැහැ. ඒ මොකද්ද ඕනේ? ඉතින් නරක පැත්ත නම් අපි. ඒ කුමක්ද? කෙබඳු නරකක්ද? ඒ නරක මේ පැත්ත ඇති වෙන්න හේතුව මොකද්ද? අනිත් හේතුව තියෙනකම මේ නරකෙ මිදෙන්න බෑ. ඒ හේතුව නැති කර දැම්මහම නරකෙ මිදුනේ නැහැ. එහෙනම් මොකද්ද මේ නරකෙ නැති කරන හේතුව? මෙන්න මේකයි. අනුගමනය කළා හිතෙන් කයින් වචනින් අනුගමනය කරගුවාම ඒකෙ මිදෙනවා. මෙන්න මාර්ගය. යම් හොඳක් තියෙනවා. මින්නේ මේකයි විමුක්තිය මේකයි හොඳ. ඒකට හේතුව මොකක්ද? ඒක කරා යන්නේ කොහොමද? ඒක ලබන්නේ මොන හේතුවෙන්ද? මෙන්න මේ හේතුවෙන් ලබන්නේ. මේ යන අනුගමනය කළොත් ලැබෙනවා. එහෙනම් විමුක්තිය තියෙනවා. විමුක්තිය ලබන හේතුවක් තියෙනවා. එහෙනම් විමුක්තිය ලබා ගැනීම සඳහා යමක් නැති කර යුතුද? ඒක ඉවත් වීමට අත්තරට දානවා. අනුගමනය කළ යුතු අනුගමනය කරනවා. ඒක කරගුවාම ඒක ප්‍රතිඵලයේ වශයෙන් ඒක ඵලයේ ලැබිලා විමුක්තිය ලැබෙනවා. මෙන්න බුද්ධි මාර්ගය. මෙන්න බුද්ධ ආරණ්‍ය. ඕක අහක් කළා මොන જાති නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණ වරන් කියලා පස උඩ තියානේ කෑ ගැහුවා. ඔහුට බුදු සරණක් හම්බ වෙන්නේ නැහැ. බුද්ධං සරණ තෝරා ගන්න ඕනේ ඉසෙල්ලා. ඕක තේරුම් ගන්න තුරු සමහර කට්ටිය එක යන දෘෂ්ටි වලට වැහලා නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණ වරන් කියලා ඔය එක එකවත් මට විවරයක් නෑ. මට බුදුන් ඉන්නව පොර. ඔන්න ගන්න නිගමනේ. ওই නිගමනේ ඉන්න කෙනා පොඩි එකෙක් එහෙම උපන්න නම් එහෙම ගෑනු කෙනෙකුට තාත්තා කෙනෙකුට පුතෙක් එහෙම හම්බුනා නම් පුතේ මං එක්තරා සත්‍ය මතයක ඉන්නවා. නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං පුතේ උඹරත් එද්දේ. නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං ඔන්න වැදුවා ඔන්න දැම්මා යන්න ගියා. මේ හැදියාක බුදු සරණේ. පොඩි එක හැදී. නැරි. එක මැරෙනානේ උට කිරිත් නැතුව කණ්ඩත් නැතුව උන් නැගිට ගන්නත් බෑ අතපය හොල්ලා ගන්න විතරයි පුළුවන් යන්තම් එහෙම ඉඳ ආපු හැටි ඉන්න. ඌ කොහොමද නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං අරගෙන ගොඩේ ඉන්නේ. පුංචි ළමයිකට කියා දෙන්න. නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං අරගෙන. ඌට උගන්නන්න කෙනෙකුත් නැහැ කියා දෙන්න කෙනෙකුත් නැහැ රකින්න කෙනෙකුත් නැහැ පෝෂණය කරන්න කෙනෙකුත් නැහැ ඌ හැදෙයිද මැරෙයිද. අර වචන හි කිහිප බෙරි. මෙන්න දැනගන්න ඕන එක. බුද්ධි ගෝචරව තේරුම් ගන්න ඕන. එහෙනම් අපි යමක් කරනකොට මෙන්න මේ දේ මට ඕනේ මෙවඳු ප්‍රතිඵලය. මේ ප්‍රතිඵලය ලබා ගන්න නම් මේ සඳහා මම කුමක්ද කරන්න ඕනේ? ඒ ක්‍රමයේ අනුගමනය කළොත් මේ ප්‍රතිඵලය ලැබෙනවා. එහෙනම් මට මේ ප්‍රතිඵලය ඕන නම් මම ඒ අනුගමනය කළා ඒ ප්‍රතිඵලය ලබා ගන්න ඕනේ. මෙන්න බුද්ධි ගෝචර ධර්මය. මෙන්න මේකෙන් කියනවා බුදු සරණේ කටයුතු කරනවා කිය. අන්නේ බුදු සරණේ කටයුතු කරවන්නේ ඕකට බුද්ධං සරණ කියනවා. දැන් ඕක අහකලා මේ ලෝකෙ කිසිම විද්‍යාඥයෙක් කිසිම පඬිතෙවරු කියන්න පුළුවන් ද වෙන බුද්ධං සරණයක් ගැන? බෞද්ධය බුද්ධං සරණ කියන්නේ ඔන්න ඕකටයි. දැන් ඕක අහකලා වෙන කෙනෙක් දිනුලා තියෙනවා. හදාගෙන තියෙන ලෞකික වශයෙන් හෝ ලෞකික වශයෙන් දිනුවක් හදාලා තියෙනවා ඔය ක්‍රමෙම ඉඳලා වෙන ක්‍රමකින් හදලා තියෙනවා. මට ඉක්මනට ගමනක් යන්න ඕන. දැන් හොඳ බුද්ධි මෙලෝ ලෞකික බුද්ධිය තියෙන නුවණ තියෙන කෙනෙක් කල්පනා කරනවා. දැන් මොකද කරන්නේ? අරගනි උපාන කියපම් මෙතන තියෙනවා කියා මට ඉක්මනින් ගමන යන්න ඕනේ කියලා. නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං මට පැහැර හැදකම කීයක වේගෙන් යන්න ලැබේවා. එකේ පාන තියලා කීකේ ඉන්නවා. මල් වට්ටියක තියලා පූජා කරලා කියනවා. තව කෙනෙක් කල්පනා කරනවා. මට 60 පැයට හැටක්ම 100ක වේගයෙන් යන්නේ කොහොමද මොකද කරන්න ඕන? වාහනයක් ගත්තා නම් ගියේ. එයා කල්පනා කරනවා කොහොමද මම මේකට යන්නේ දැන්? වාහනය කියන්නේ කොහොමද හදන්නේ? තවත් මේ වගේ කෑල්ල බුද්ධියෙන් ගෝචර කරලා හොයාගත්ත ඒවා රවුමක් තියන රෝදයක් තියෙනවා. මේ රෝදේ හදාගත්ත හැටි, ටයර් එක හදාගත්ත හැටි මේ කෑලි ඔක්කොම තියෙනවා. දැන් එයා මොකද කරන්නේ? මේ කෑල්ල ටිකගෙන හිටන් හදනවා වාහනය. තමා බුද්ධිය පිළිසරණ කරලා දැක්කා ගමනේ යන්න නම් ගමන්ට අවශ්‍ය කරන වාහනයක් තිබුණා නම් මේ වැඩේ කළ හැකියි. ක්‍රමයේ දැනගත්තා. ක්‍රමයට අනුකූලව හැදුවා වාහනේ. වැඩේ හරියටම ක්‍රමානුකූලව කෙරුවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ස්ටාර්ට් කරගම බුස් ගාලා ගියා. වැඩේ පුරුදු වුණා. ඩ්‍රයිවර් ඇඩේ පුරුදු වුණා. මිනිහා හලවගෙන ගියා පැරේ හදක 50කින් හරි 30කින් දෙයියන. තමන්ගේ ප්‍රතිමල් ලබා ගත්තා. දැන් කාටද බුද්ධ සරණ තිබුණේ? අර පාන තියාගෙන මල් වටේ තියෙන වැඳ වැඳ හිටපු මිනිහා බුද්ධ සරණ ද හම්බුණාද? නැත්නම් අර වැඩේ හරියට දැනගෙන පැයට හැදක්ම 100ක වේගෙන් මට ගමන යන්න ඕනේ. ඒකයි මගේ බලාපොරොත්තුව. කොහොමද ඒක යන්නේ? මොනවද කරන්න ඕනේ? මේ වාහනයක් හදාගන්න ඕනේ. ඒකයි ක්‍රමය. ඒ ක්‍රමය අනුගමනය කළා හිතෙන් කයින් වචනින් අවශ්‍යදී. පිළිවෙත පිළිගන්න. ප්‍රතිඵලය හම්බුන්නේ නැද්ද? මෙන්න බුද්ධං සරණ හම්බෙච්ච එක නේද? ඔකටයි බුද්ධං සරණ කියන්නේ. ඔන්න ධම්මං සරණයි. බුද්ධිය පිළිසරණ කරගෙන යෝ ක්‍රමයේ තේරුම් ගත්තට පස්සේ දැන් ක්‍රමයක් අහු වෙනවා. නරකින් බේරෙන්න හෝ හොඳ ලබා ගන්න ඕන. ඒ ක්‍රමයේ තේරුම් අරගත්තට පස්සේ මෙන්න මේකයි මේකට අවශ්‍ය කරනව දැරිය යුත්තේ. නරක දෙයින් අයින් වෙන්න මෙන්න මේ ක්‍රමයේ දැරිය යුතුයි. හොඳ දේ ලබා ගන්න මෙන්න මේ ක්‍රමයේ දැරිය යුතුයි. අන්න බුද්ධියෙන් ගත්ත තීරණේ නිසා දරන්න ඕනේ දේ දැනගත්තා. මෙන්න මේකයි මේ ලෝකේ සියල්ලන්ටම තියෙන හරි ක්‍රමය කියලා දැනගත්තහම ඒක පිළිසරණ කරගන්නා මිසක් වෙන එක එක මතවාදීන් පස්සේ මං ගිහිල්ලට මුලාටපත් වෙන්නේ නැහැ. මං යන්නේ ওই ක්‍රමය කියලා දැනගත්තොත් අන්න ධම්මසරණේ හම්බුනේ. ඊට පස්සේ මොකද කරන්නේ? වෙන වැරදි පැතිවල ගැට ගැහි ඉන්නේ නැතු. එයා මොකද කරන්නේ? අන්නේ ක්‍රමයේ ක්‍රියාත්මක කළේ නම් අවශ්‍ය දේට ගැළපීලා අවශ්‍ය දේ කරගන්න විදිහේ ප්‍රතිපල ලබා ගන්න තියෙන බුද්ධිවත්ත තීරණය කළා නම් එයාට සංඝං සරණී කියන්නේ ඔන්න ඕකයි. මෙන්න තිසරණී. ඔය විද්‍යාඥයාගේ නැත්නම් නියම නැනවතාවගේ යමක් කරගන්නකොට ප්‍රතිඵල ලබා ගන්න ගත යුතු වැඩපිළිවෙල මොකද්ද? ක්‍රියාදාමයේ මොකද්ද? තිසරණී. ඔන්න තිසරණී. ඕක ලෞකික පැත්තේ තියෙනවා ලෝකෝත්තර පැත්තේ තියෙනවා. ලෞකික වැඩ කරගන්නා ওই තිසරණ ක්‍රමයෙන් ලෞකික වැඩ කරගන්න ඕනේ. සදාකාලික විමුක්තියක් ලබා ගැනීමට යමක් කළ යුතුද? ලෝකෝත්තර පැත්ත ලෝකහර වගේනේ තිසරණින් එළිය කරගන්න ඕනේ. කොයි පැත්තෙන් හරි තිසරණේ නැතුව වෙන සරණක යන්න කිය කෙනාද? එක එක මතවාද වල පැටලලා දෘෂ්ටිවාද වල පැටලලා හිටන් මුලාවටපත් වෙවි ඉන්නවා මිස. කවදාවත් යථාර්ථයේ දින්න බෑ. ඔන්න ඔය ටික දැනගත්තා නම් එයාට බුද්ධාන් සරණ ධම්මාන් සරණ සංඝාන් සරණ තියෙනවා. ඒක තමයි විද්‍යාඥයාගේ ක්‍රියාකලාපයේ හැදිලා තියෙන හැටි. විද්‍යාඥයා කල්පනා කරන හැටි, විද්‍යාඥයා ක්‍රියා කරන හැටි, විද්‍යාඥයා ප්‍රතිඵල ගන්න හැටි. බුද්ධාන් සරණේ සහ ධම්මාන් සරණේ සංඝාන් සරණේ. මෙන්න මේක තමයි විද්‍යාඥයාගේවත් නැනවතාගේ තීරණය. එයා දැනගන්නා මෙන්න මේක හැරෙන්න නම් තවත් වෙන වැඩ පිළිලා පස්සේ ගිහිලා කවදාවත් මේ රෝගේ හරයක් ලබන්න බෑ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ධම්මෝ මේ සරණං වරං සංඝෝ මේ සරණං වරං කිය ඔන්නෝකට. දැන් ඔය ටික ඔක්කොම වැත්තකින් තිය අදම කළ කරන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියවම අර කිසියෙම තැනක සාතුරුවරු පස්සේ මයන්නේ මට එකම සාතුරුවලියක් ඉන්නවා. අහවල් කාලේ බුදු වෙච්ච කෙනෙක් 2500 ඉතිරි ඉසෙල්ලා. එයා තමයි මං මේ කිව්වේ. අන පොත්ගුල් වල තියෙන ආගේ ධර්මයේ ටික මම ඔකට වැඳ වැඳ පුදු පුදා ඒ සරණ යනවා. ඒ අයගේ අය තමයි විසමුළු කරේන්නේ ඉවුරු දාගෙන ඉන්නේ. ඒකල තමයි සංගය මම ඒගොල්ලන්ට වැඳ වැඳ ඉන්නේ. ඒක තමයි මගේ දිසරණය කියලා එකිනෙක හිතන්න පුළුවන්. එහෙම කර කර මොකද කරන්නේ යා? යමක් කරගන්න හැටි දන්නේ නැහැ, කරගන්න ක්‍රමයේ දන්නේ නැහැ, හේතුව දන්නේ නැහැ, අනුගමනය කරන්න ඕන එක දන්නේ නැහැ, අයින් කරන්න ඕන එක දන්නේ නැහැ, කරදරයක් ඉන්නේ මොකක් නිසාද කියලා දන්නේ නැහැ, ඒකට හේතුව දන්නේ නැහැ, ඒක අයින් කරගන්න හැටි දන්නේ නැහැ. ඔල මොටල කංකර කර උදේනාර හැයනික වැඳ වැඳ පුද පුතා නැති මේ සරණ ගන්න යන්නේ කීිතු හරියයි. කාර්ය ප්‍රතිඵල හම්බුයි. නම් මේ බුදුදහම තුල යථාර්ථයේ තේරුම් ගන්න ඕනේ. නියම තිසරණේ තේරුම් ගන්න ඕනේ. නියම තිසරණේ තමයි නියම නැනවතාගේ නිගමනය. ඔය ඉතිහා නිගමනයක් දෙන්න බෑ. නම් මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නෙමෙයි. මේ සදාතනිකව ලෝකෙ තිබෙන යථාර්ථයේ උන්වහන්සේ මතු කරලා දුන්නා. මෙන්න මේ ක්‍රමය අනුගමනය කරපළ යථාර්ථයේ දෙන්නා. මෙන්න මේකයි ක්‍රමී. මෙන්න මේකයි අපිට පෙන්නලා දුන්නේ. ඔගේ ලෝක සම්මතියක් තියෙනවා බුදුදහම සම්මුන් කියලා. ඉතින් ඒක අරගෙන මේකට පත්වව ගත්තාම තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. ඉතින් යථාර්ථයේ දකින්න ඕන හැම දෙයකටම. ඔය දැන් ඔය ටිකේ ප්‍රශ්නේ ගත්තා නම් සියලුම ප්‍රඥාත් ප්‍රඥේට හේතුවත් ප්‍රඥේ නිරාකරණය නිරාකරණ මාර්ගයත් ඔගේ නැද්ද? ඔය ටික මේ බුද්ධියෙන් නිගමනය කරේ. කොයි පැත්තෙන් ගත්තත් චතුරාර්ය සත්‍යයට ගන්නකොට සත්‍ය ක්‍රමයේ කිව්වෙ ඔන්න ඕක. ඕක තමයි සත්‍යමාන. යමක් ඇද්ද ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව නැත්නම් ඒක නැති වෙනවා. ඒකට ඒ නැති කර මාර්ගය අනුගමනය කරනවා. හොඳ පැත්තක් ඇද්ද යමක් තියෙනවා. ඒ හොඳ පැත්තට එන්න ඕන නම් ඒකට හේතුවක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ අනුගමනය කරුවාට පස්සේ ඒකට එන්න පුළුවන්. ඒක දැනෙන ඒ ක්‍රමයේ අනුගමනය කරනවා. ඒක ඒක තියෙනවා. මේකයි බුදුදහම විද්‍යාව කියන්නේ. මෙන්න මේක විද්‍යාව. ඔය ටික හා විද්‍යාව පෙන්වන්න සමතෙක් ඉන්නවද ලෝකෙ? මෙතන ආගම් ભેදයක් නෑ. මේ පස්සේ හදාගත් එක්තරා විදිහක මතවාදින්ගේ තියෙන ભેදයක් තමයි ආගම් ભેදය. මේක ආගමක බුදුරයන් වහන්සේ අහවල් ආගමේ කියලා එහෙම එකක් නෑ. එහෙනම් බුදුරයන් වහන්සේ ධර්ම දේශනා කරන කවුරුත් හිටියද? එක එක ආගම් වලින් හිටිය 62ක් ආගම් වලින් හිටියේ. එහෙනම් බුදුරයන් වහන්සේ කාර්ය දේශනා කරන්නේ. බුදුරයන් වහන්සේ ලෝකෙ පහල වෙනකොට ඉඳලා තියෙනවා 62ක් දෘෂ්ටි වල මිනිස්සු. එකිනෙකවත් ඇත්ත දැකලා හිටියේ නෑ. නියම ක්‍රමයේ දැකලා හිටියේ නෑ. එක එකනා කියනවා හිතේ තියාගෙන එක එකනාට වහල් වෙලා තමා දෙවෙනි වෙලා තමාගේ බුද්ධිය තමාගේ නුවණ ක්‍රියාත්මක කරන්නේ නැතුව අර අපිට වඩා ලොකු කෙනෙක් යා කියන එක තමයි ඇත්ත වෙන්න ඕනේ. අපි යා කියන එක කරමු. ඒක කෙනෙක් ඉන්නේ කරනවා. තව කෙනෙක් කියනවා ඕක උන් ඔක්කොම වැරදි මායි හරි. ඔව් යාට නම් පුළුවන් මේක කරන්න අපි යා කියන එක කරමු. තව කෙනෙක් ඉන්නේ කරනවා. ඔහොම එක එකනාගේ කියන ඒවා එක එකනාගේ මත දරාගෙන තමයි ඒ කාලේ ඉන්නට ඉදී තමා ස්වෛරීව යථාර්ථයෙන් හිතන්න පුළුවන්කමක් නැති චින්තන ශක්තිය වහලා තිබුණේ. යථාර්ථයේ නිදහස වහලා තිබුණේ. යථා ඇත්ත වෙන්නකන් ඉඩක් තිබෙන්නේ නැහැ. ලාභ කීර්ති ප්‍රහංසා තකා එක එකනා එක එක කපටි. එක එක මට්ටමේ අය. ඒ වගේම තම තමන්ගේ එක එක ලබ්ධි වලට බැඳිච්ච අය. තමන් ක්‍රමයක් අරගෙන ඒ ක්‍රමේ ලෝකෙ ටිකක් මෙන්න හරි ක්‍රමෙ. අනික ඔක්කොම වැරදි. මෙන්න මේකයි හරි. ওই විදිහට එකක් දුන්නා. ඉතින් මනාසියේ හිතන්න ශක්තියක් තිබුණ මිනිසු ඒක වහගෙන. අර එක එක දෘෂ්ටි වල ඉඳපු අගේ 62ක් මිත්‍යා වාද වල හිටියා කිව්වොත් ඕකයි. ඔන්න ඔය අතරේ තමයි බුදුරන් වහන්සේ දේශනා කළේ ඔය කියන ක්‍රමයට මෙන්න මේ ටික තේරුම් ගන්න. එක එකනාර වහල් වෙන්න එපා. ඔය නුවණ පුබුදවන්න. තියෙන මොලේ යට කරන්න එපා. මතකල හොඳ සොයන් යථාර්ථයේ තීරණේ ගන්න. යමක් කරනකොට මෙහෙම ක්‍රම හතරක් තියෙනවා. මොකද්ද? යම්කිසි ප්‍රතිඵලයක් ඇතනම් දැනගන්න නුවණක් තියෙනවා. හිතලා බලන්න මොකද්ද කාරණේ? ඒක හොඳද නරකද කියලා. ඒක හොඳද නරකද කියලා තීරුම් අරගෙන ඒක නරක නම් Tamande එපා නම් අවැඩන. මෙබඳු වන්නා උදී හටගන්නේ නිකන් නෙමෙයි හේතුවකි. මෙන්න ඒ ඉදී හටගන්න හේතුව කියලා හිතලා බලන්න. අන්නේ හිතාගත්තාම අවැඩත් අවැඩට හේතුවක් වෙන්නේ. ඒ අවැඩ නැති කරගන්නයි අවශ්‍ය වෙන්නේ. එන අවැඩට හේතුව නැතිකලොත් හේතුව නැත්නම් ඵලයක් නැහැ. අර අවැඩ කියන ඵලෙ නැති වෙයි. මෙන්න මේ බුද්ධිමත් වැඩ පිළිවෙලට බහිඳ එක එකනා කියන ඒවා ගන්න නැතුව යථාර්ථය ඉදලා බලන්න. යමක් යහපත්ද? යහපත් දේ වුණා. මෙන්න මේ දේ මේ ආකාරයෙන් යහපත්. මෙන්න මේ ආකාරයෙන් හොඳයි. දැන් මට එතෙන්ටපත් වෙන්නයි ඕනේ. එනහකට හේතුවක් තියෙනවා. ඒ හොඳ නිකන් හම්බ වෙන්නේ. ඒක ලබා ගන්න මෙන්න මේ ක්‍රමයේ අනුගමනය කරන්න. මෙන්න ක්‍රමයි. හිතලා බලලා ඒ හේතුව ගන්න. හොඳ සහ හොඳට හේතුව. ඒක අනුගමනය කරන්න. එතකොට එතෙන්ටපත් වෙනවා.